හොඳයි අර කිව්වත් වගේ මේ අපිට මහේන්ද්‍ර ජයසේකර මහත්මයාත් එක්ක තව දේවල් කතා කරන්න වෙනවා. මොකද මේක කතා කරන් යද්දී අර අන්තිමට කිව්වා මේ උත්තරේකුත් ඕනි දිශානතියකුත් ඕනි කියලා. ඒකට ප්‍රවේශයක් තමයි මම මේ ගන්න සූදානම් වෙන්නේ. මේ දැන් රට හොඳද?
නෑ, රට හොඳ නෑ.
ඇයි හොඳ නැත්තේ?
නෑ, රටේ මෙහෙමනේ, දැන් ඇත්තටම රටේ තියෙන ප්‍රශ්න දිහා බලපුවාම රටේ නිෂ්පාදනය කඩාගෙන වැටෙනවා.
ඩොලර් එක උඩ පහල යනවා.
ඒක වෙනම කතාවක් ඇත්තට. නමුත් ඇත්තට රටේ නිෂ්පාදනය හුඟක් අදායිරමත් වෙලා තියෙන්නේ ඇත්තටම. ඉතින් ඒකින්ද දැන් උදාහරණයක් ඇරෙයිද අපිතුමු රෙදි පිළි අපනයනේ, එහෙම නැත්නම් ඇපරල් එක්ස්පෝර්ට් ඇඳුම් අපනයනේ ඇත්තටම මම හිතන්නේ අවුරුදු පහකින් විතර අඩුම අගේ තිබුණ ගිය මාසෙ කියලා මම දැක්ක පත්‍රයේ තියෙනවා. ඉතින් ඒ වගේ ඇත්තටම නිෂ්පාදනයේ හුඟක් අමාරුයි. මොකද දේශීය ආර්ථිකයේ හුඟක් අමාරුවෙන් යන්නේ. ඉතින් රටේ තත්ත්වය හොඳ නැහැ කොහොමත් ඇත්තට. ඒ වගේ ඉතින් ඒකේ එක ප්‍රතිඵලයක් තමයි අතිවිශාල විදියට තරුණ තරුණියන් රට දාලා යන එකත්.
බුද්ධිගලණය.
ඇත්තට ඩිලාන් බුද්ධිගලණය ගත්තාම ඉස්සර තිබුණේ අපි අපනයනය කලේ විරැකියාව. රස්සා නැති අය තමයි රට දාලා ගියේ ඇත්තනවා. වෙන රටවල් වලට. දැන් රස්සා තියන අය හොඳ රස්සා කරන අයත් රට දාලා යනවා. දැන් අපි අපනයනය කරන්නේ රැකියාව ඇත්තටම. විරැකියාව නෙමෙයි. ඒ කියන්නේ රැකියාවට වැඩිය රැකියාව අපනයනය කරනවා. ඒ කියන්නේ ස්කිල් එක තියන අය, කොම්පිටන්සිස් තියන අය රට දාලා යනවා ඇත්තටම. ඒ වගේ එකක් තින් ගත්තාම රට ඉතාම බරපතල තැනක ඉඳින්නේ.
ඒ කියන්නේ මේ හොඳට පඩි ගත්ත අය රට යනවා
අනිවාර්යෙන්. කොච්චර ඉන්නවද එහෙම? අපේ ආයතන වලත් ඇත්තටම අඩුම ගානේ 150ක් 60ක් අය පිටරට යන්න ඉල්ලුම් කරලා තියෙනවා.
ව්‍යවසායකත්වය කියන්නේ ලිබරල් මේ concept එකක්ද නැත්නම් සමාජවාදී concept එකක්ද?
නෑ, ඒක ලිබරල් concept එකක්.
ව්‍යවසායකත්වය කියන්නේ. එතකොට දැන් මේ වෙලාවේ සටනක් තියෙන දැන් ඇත්තටම මේ හොරු නැති මිනිස්සු අතර මේ කියන්නේ හොරකම් කරන්නේ නැති මිනිස්සු අතර සටනක් තියෙනවා වගේම පොඩි ලිබරල් සහ සමාජවාදී සටනක් අපි දකිනවා මේ දේශපාලන භූමියේ.
ඔව්.
ඒකට මේ ව්‍යවසායකත්වයේ කොච්චර බලපයිද? ඒ සමාජවාදී කතා කරන කණ්ඩායමනේ සමාජවාදී පැත්තේ නැත්නම් ලිබරල් වලට පොඩ්ඩක් බරයිද? මේ ලිබරල් කණ්ඩායම් කියන ඇත්තරම ලිබරල් වාදය ප්‍රැක්ටිකලි යූස් කරයිද? ඒ කියන්නේ ව්‍යවසායකත්වය ඩෙවලොප් කරන්න හරි මොකක් හරි දෙයකට මේ රට හදන්න අපි කියන්නේ හොරු කියන එක දැන් අපි පොඩ්ඩක් වෙන් කරගෙන තියෙන්නේ. ව්‍යවසායකත්වය හදන්න නැත්නම් රටේ නිෂ්පාදනය. ඒ කියන්නේ සමහරු කියනවා සේවා ආර්ථිකය හදන්න ඕනේ කියලා. සමහරු කියනවා නිෂ්පාදන ආර්ථිකය හදන්න ඕනේ කියලා. මොකද්ද තෝර බේර ගන්න ඕනේ එක? ලිබරල්ද සමාජවාදීද?
නෑ නෑ, මෙහෙමයි. ඇත්තටම ඔය සමාජවාදී කියලා කතා කරන හුඟක් කඳවුරුවලක් තියෙන්නේ ඇත්තටම ලිබරල් අදහස්. මොකද ඒගොල්ලන් අර තමුන්ව වෙන් කරලා හඳුනා ගැනීමේ පාසුව සඳහා එක එක වචන භාවිත කරනවා. හැබැයි මං හිතන්නේ හුඟක් අයට දැක්ම තියෙනවා, අති බහුතරයක් අයට දැක්ම තියෙනවා මේක ලිබරල් මතවාදයක් හරහා තමයි රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. එතෙන්දී ඇත්තටම අපි ඩිවලොප් කරන්න ඕනේ සේවා ආර්ථිකයේද එහෙම නැත්නම් නිෂ්පාදන ආර්ථිකයේද පිළිබඳව යම් කිසි තර්ක තියෙන්න පුළුවන්. හැබැයි ලංකාව වගේ පොඩි රටකට ඇත්තටම ලේසියෙන්ම ඩිවලොප් කරන්න පුළුවන් සේවා ආර්ථිකයේ ඩිලා. මොකද නිෂ්පාදන ආර්ථිකයක් ඇත්තටම ලංකාව වගේ රටවල්වල ඩිවලොප් කරන්න ටිකක් කල් යනවා. මොකද අපිට පුළුවන් වෙන්නේ ලංකාව පොඩි රටක්නේ, අපිට තියෙන සම්පත් හුඟක් සීමිතයි ඇත්තට. එතකොට අපිට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න නම් අනිවාර්යයෙන්ම පිට රටවල් වලින් අමුද්‍රව්‍ය ආනයනය කරලා ඒවට අගය එකතු කරන නිෂ්පාදන කර්මාන්තශාලා හදන්න ඕනේ.
කෘෂිකර්මාන්තයෙන් මේ ගොඩ දාන්න බෑද?
කෘෂිකර්මාන්තයෙන් විතරක් මේ ගොඩ දාන්න බෑ. මොකද අපිට කෘෂිකර්මාන්තයෙන් විතරක් ගොඩ දාන්න තරම් භූමි ප්‍රමාණයක් නෑ.
අපනයන භෝග
වලින් විතරක් ගොඩ දාන්න බෑ.
නෑ, මම කියන්නේ කෘෂිකර්මාන්තය අපනයන භෝග. අපි හිතමු ඒ කියන්නේ මුලින්ම ඩෙවලොප් කරන්න ඕනේ මොකද්ද? ලිබරල් වේවා සමාජවාදී වේවා කවුරු හරි කඳවුරක් මේකට පත් වුණොත්, මම කියන්නේ මොකෙක් හරි ආවොත් පළවෙනිම ඩෙවලොප් කරන්න ඕනේ මොකද්ද?
පළවෙනියෙන්ම ඩෙවලොප් කරන්න තියෙනවා ඇත්තටම ක්ෂේත්‍ර ගණනාවක්. එකක් තමයි සංචාර කර්මාන්තය. අනිත් එක තමයි ගුවන් සේවා සහ ගුවන් තොටුපළ කියන එක. අනිත් එක තමයි මුල්්‍ය වෙළඳ පොළවල් කියන එක. මේ කර්මාන්ත ක්ෂේත්‍ර තුන, මේ සේවා අංශ තුන ඇත්තටම අනිවාර්යයෙන්ම ඩිවලොප් කරන්න. ඊට අමතරව ඇයි අධ්‍යාපනය කියන එකත් අනිවාර්යෙන් ඩිවලොප් කරන්න ඕන. මොකද අධ්‍යාපනය කියන්නේ ලෝකන්න පුළුවන් ඇත්තට.
අධ්‍යාපනයේ ලොง ටර්ම් නැද්ද? අධ්‍යාපනයේ වැඩි නැද්ද?
නෑ, එහෙම කියන්න අමාරුයි ඇත්තට. මොකද මෙහෙමනේ, අපිට ඇත්තට මේක රට ඩිවලොප් කරනවායි කියන එක අවුරුදු 10ක 15ක ප්‍රොජෙක්ට් එකක්. ඒ ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම කෑලි තියෙනවා එක එක කොම්පෝනන්ට්ස් තියෙනවා අපිට පුළුවන් වෙන්න ඕනේ ඇත්තට ඉක්මනටම ඩිවලොප් කරන්න පුළුවන් එක මොකද්ද ඊට පස්සේ මධ්‍ය කාලේ මිඩ් ටර්ම් මොනවද ඩිවලොප් කරන්න පුළුවන් ලොง ටර්ම් මේවා මොකද මේ තුනම එකහුව කරගෙන තමයි යන්නේ සමාගමක් වගේ සමාගමකම මේ අවුරුද්ද ගත කරන්න මේ අවුරුද්ද කොහොමද සල්ලි හම්බ කරන්නේ අවුරුදු 4ක් 5ක් ඉස්සරහට කොහොමද සල්ලි හම්බ කරන්නේ අවුරුදු 15ක් විතර මේ ආයතනේ පවතින මොනවද කරන්න ඕනේ ආයතන ඔය විදිහටම රට දිහා බලන්න ඕනේ ඇත්තටම එහෙම තෝර බේරගෙන තමයි ඇත්තට රට ඉස්සරහට ගෙනියන්න ඕනේ ඇත්තටම ඉතින් ඒ වගේම අපිට පුළුවන් සෞඛ්‍ය සේවය ඇත්තට දියුණු කරන්න විදේශ රටවල් වලට සෞඛ්‍ය පහසුකම් විකුණන්න ඒ වගේ දේවල් ඇත්තට පිළිබඳ හරි දැක්මක් තියෙනවා නම් මේක ලිබරල් මතවාදයේ තියෙනවා ලිබරල් මතවාදයේ තියෙන්නේ මේකනේ ලිබරල් මතවාදයේ තියෙන අවසාන වශයෙන් සමාන අවස්ථා කියන එක ඩිලාන් සමාන ආර්ථික අවස්ථා තියෙන්න ඕනේ ඇත්තට සියලු
දේ. ඒ කියන්නේ සමානාත්මතාවය. ඒ කියන්නේ සමාජවාදී අදහස්. ඒ කියන්නේ සමාජවාදී ස්වරූපයක් තියෙනවා.
සමාජවාදී ස්වරූපයක් තියෙන්න ඕනේ. මොකද ඒ කියන්නේ සමාජය සමාන සමාජයක් කියන එක ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ මේක කරන්න හදන එක නේද ඇත්තටම. කරලා සමාජ ආර්ථික අවස්ථා දෙන්න ඕනේ ඇත්තටම. එහෙම නැත්නම් සමාජ සමාන ආර්ථික අවස්ථා දුන්න නැත්නම් මේ රට ඇත්තට ඩෙවලොප් කරන්න බෑ.
ඔය ලිබරල් එකෙන් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන කම්පිටිෂන් එක. ඒ කියන්නේ තරඟකාරී වෙළඳපොළ කියන එක ඇති වෙයිද නැත්නම් ඒකාධිකාරයක් ඇති වෙයිද? දැන් ලිබරල් එකේදී ගොඩාක් වෙලාවට බය හිතෙන්නේ දැන් වීමෝල් හිමියන් මේ ගේම ගහනවා. පිටි වලින් මේ ගේම ගහනවා. තෙල් වලින් මේ ගේම ගහනවා. ඒ කියන්නේ කම්පිටිෂන් එකක් ඇති වෙයි කියලා හිතාගෙන අපි ලිබරල් අයට ඡන්දේ දෙනවා. ඊට පස්සේ ලිබරල් අය ඒකෙන් තමන්ගේ ලාභය වැඩි කරගෙන ඉන්න සමාන අවස්ථා කියන එක නැතුව සීමිත අවස්ථා කියන එක යටතේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් අතිශය විශාල වශයෙන් ධනවත් වෙනවා. ඔන්න ඒ වින්දන මේ ධනවාදයට කැමති නැත්තේ. ඒකට අපි මොකද දෙන උත්තරේ?
මේකනේ ඩිලාන් ඒකට උත්තරේ හරිම සරලයි. ඇයි එහෙම වෙන්නේ? රටේ නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. රටේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා නම් ওই විදිහේ වැඩ වෙන්න විදිහක් නැහැ. මොකද සමාන ආර්ථික අවස්ථා කියන එක සලසලා දෙන්න ඕනයි කියන එක රට පාලනය කරන අයගේ ඇඟ ඇතුලේ තියෙනවා නම් ඒක කරන්න පුළුවන් නීති හරියට ක්‍රියාත්මක වෙනවා නම් විතරයි. නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ ඔයා වැඩක් කරනකොට ඔයාට ගහනවා ඇවිල්ලා. වෙන එක්කෙනෙක්ට කරගෙන යන්න දෙනවා. ඉතින් එතකොට ඔයාට සමාන අවස්ථාවක් නැහැනේ. ඒ කියන්නේ මොකද්ද? නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. නීති හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තට හැමෝටම අවස්ථා තියෙනවා නම් එතකොට හැමෝටම තමුන්ගේ ව්‍යාපාර තමුන්ගේ හැකියා වලින් ඇත්තටම ආර්ථික ශක්තිමත් වෙලා සල්ලි හම්බ කරගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන් ඇත්තටම. ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම අන්තිමට බලපුවාම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක. ඒකනේ මම කියන්නේ මම මේ ඊට ඉස්සෙල්ලත් කියලා තියෙනවා ඩිලාන්. මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේ රට කොහොමවත්ම ඩිවලොප් කරන්න බෑ. මේ රටේ තියෙනවා මේ ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක තමයි ලංකාවේ ආණ්ඩුව අපේ ව්‍යවස්ථාවට වැඩිය ලොකුයි, ව්‍යවස්ථාවට වැඩිය බලවත්. ලංකාවේ ආණ්ඩුව හරියට පාපන්දුවක් වගේ. හරි, ව්‍යවස්ථාව ටෙනිස් පන්දුවක් වගේ. එහෙම නැත්නම් එල්ල ගහන රබර් බෝලයක් වගේ අතර. ඉතින් ඒකින්ද තමයි මේ පොඩි බෝලේ කඩා පෙරලගෙන මේ ලොකු බෝලේ යනවා ඕන ඕන තැන්වල යනවා අතර. දැන් තියෙන තත්ත්වයට දැන් තියෙන ප්‍රශ්න ඇති වෙලා තියෙන ඒකින්දනේ. ඕක ඇත්තට අපේ මිනිස්සු දන්නවා. මිනිස් හැබැයි ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ප්‍රශ්නේ කියලා අතර. ප්‍රශ්නේ මේකයි. ප්‍රශ්නේ ආණ්ඩුව ව්‍යවස්ථාවට වැඩිය බලවත්, ව්‍යවස්ථාවට වැඩිය ලොකුයි. ඉතින් මේක හරියට අනිත් පැත්ත හරවල රිවර්ස් කරලා ආණ්ඩුවට වැඩිය ලොකු ව්‍යවස්ථාවක් හදනකන් මේ සේවා ආර්ථිකයේද නිෂ්පාදන ආර්ථිකයේද ලිබරල් වාදයේද සමාජාව කියන කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ අතර.
ඒ කියන්නේ 20 දේවතාවක් සංශෝධනය වෙලත් මේක ලොකු ව්‍යවස්ථාවක්
නෙමෙයිනේ. ඒක තේරෙනවනේ අතර. ව්‍යවස්ථාවෙන් ඇත්තට රටේ තියෙන කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නැහැනේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඕක ඇත්තට හරියට තේරුම් ගත්තොත් තරුණ අයත් මේක හරියට වෙනස් කරන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නේ දැන් ඩෙවලොප් කරන්න ඕන ක්ෂේත්‍ර වලින් මුලින්ම කියවෙච්ච එක තමයි මේ සංචාරක ක්ෂේත්‍රය කියලා කිව්වා. සංචාරකයෝ එකපාරට රටට එන්න පටන් ගත්තා.
ඔව්.
මේකට හේතු මොනවද? ඒ කියන්නේ මෙච්චර අරගලයක් වෙලා තියෙද්දි, මෙච්චර ප්‍රශ්න වෙලා තියෙද්දි තමයි මේ සංචාරකයන්ගේ පැමිණීම දරස් ගාලා වැඩි උනේ. මේක මොකද්ද හේතුව?
මෙහෙම වෙලා නැත්තර මම පෞද්ගලිකව හිතන්නේ මේක සමහර විට විවේචනය කරන්න පුළුවන් සමහර අය. හරි. හැබැයි මට පෞද්ගලිකව හිතන එක පැත්තක් තියෙනවා. මේ සංචාරක ව්‍යාපාරයේ එකපාර්ට නැගිටලා එන්න මම හිතන්නේ අරගලයක් සෑහෙන්න හේතුවක් වුණා
කියලා.
මොකද අරගලය ඒක මං හිතන්නේ හුඟක් අයට පේන්නේ නැති දෙයක්. හුඟක් අයට පේන්නේ නැහැ. හුඟක් අයට මට හිතෙන්නේ අවබෝධයක්කුත් නැහැ මේ පැත්ත ගැන. මොකද මට හිතෙන්නේ අරගලය හරහා ලංකාවට අතිවිශාල ලෝක අවධානයක් යොමු වුණා. අරගලය හරා. එතකොට අපිතමු ලංකාවට ආපු නැති මාධ්‍ය ලංකාවට ආව මේ අරගලය වාර්තා කරන්න. ලෝකේ පුරාම වාර්තා වුණේ අරගලය ගැන. ඕනම ලෝකෙ ඕන කෙනෙක් දැන් ලංකාව ගැන කතා කරද්දි පළවෙනියෙන්ම කතා කරන එක තමයි ඒප්‍රිල් ස්ට්‍රගල් එක කියන එක, අරගලය කියන එක පිළිබඳ. ඒ කියන්නේ රුසියානු රූපවාහිනී, ජර්මන් රූපවාහිනී, ප්‍රංශ රූපවාහිනී, ඔය තියෙන ඊට පස්සේ ලතින් අමරිකානු රටවල්වල රූපවාහිනී, ඒ සියලුම ආසියාවේ තියෙන සියලුම මාධ්‍ය ආයතන මෙතෙන්ට ඇවිල්ලා බැලලා හිටියා. ඒක හරහා ලොකු ප්‍රසිද්ධියක් හම්බුණා. ඉතින් එතකොට ඒ රටවල්වල ජනතාව තමයි ජනතාව දැනගත්තා ලංකාව කියලා රටක් තියෙනවා, මේක ලස්සන රටක්, මේ රටේ ඒ වගේ ප්‍රගතිශීලී ජනතාවක් ජීවත් වෙන රටක් කියන ප්‍රසිද්ධියත් ඇත්තටම ලෝකේ පුරා තිබුණා. ඉතින් මං හිතන්නේ ඇත්තටම අරගලයක් ලොකු දායකත්වයක් කළා කියලා මේ සංචාරකින් ලංකාවට ගෙන්න. දැන් මං හිතන්නේ සංචාරක වෙනවා මේ මෙහෙම වෙච්ච රට මොකද්ද කියලා බලන්න.
ඒක ඒක වරද
ඒක 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 ක්‍රෙඩිට් එකත් ඇත්තටම ඔයගලන්ට යන්න ඕනේ ඇත්තටම.
මේ ඒ කියන්නේ දැන් මම දැක්කා මේ ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් ඇවිල්ලා තියෙන රටවල් අතර රුසියාව කොහොමද ඉස්සලා හැංගිලා රටක්, ජර්මනිය තියෙනවා, සහ මම සංචාරය කරලා තියෙන නිසා මම දන්නවා මේ සමහර රටවල් ශ්‍රී ලංකාව කියලා රටක් දන්නේ නැහැ.
දන්නේ නැහැ. ඔව්.
ඒ කියන්නේ I'm from Sri Lanka කිව්වම
Very Sri Lanka.
ඔව්. එකක් Very Sri Lanka, අනිත් එක මේ
හොඳම ජංගම දුරකථන සහ උපාංග, හොඳම තැනකින් මිලදී ගන්න දකුණු ආසියාවේ හොඳම ජංගම දුරකථන අලෙවිකරෝ Ideals වෙත අදම එන්න.
කොයි හරිද තියෙන්නේ මංක ඉන්දියාව ළඟ අර චූටි එකද කියලා අහනවා. අර එහෙම ඕ එතකොට කියන්නේ මං කියන්නේ දැන් සමහරලාවට මේ මම බැනුම් අහලා තියෙන දැන් අපි ගිහිල්ලා මේ මොනවාද පොඩි පොඩි මාකට්ස් වල ගිහින් කේවල් කරනවනේ. damn fucking bloody indians කියලා මට බයිනවා. ඉතින් මම සිංහලෙන් කියනවා. ඒ කියන්නේ බයිට් එකට මේ මම ඉන්දියන් නෙවෙයි ඔයි කියලා මම සිංහලෙන් කියලා එනවා. ඉතින් අර ඒ වගේ මං කියන්නේ අපේ රට ගැන ඇත්තම දැනගෙන හිටියේ නැහැ. අර ඒක හොඳ පොයින්ට් එකක් මං හිතන්නේ සමහරවිට මේකයි. අර කිව්වත් වගේ මේක තමයි මං හිතන්නේ මේ පොඩ්කාස්ට් එකේ විවේචනය වෙනම කොටස.
කොටස.
ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අර ඔකේ කමෙන්ට් එක වැටෙන්නේ දැන් අනිවාර්යෙන් දැන් උඹ කියන්නේ අරගලින්ද මුළු ලෝකෙම අපිව දැනගත්තා. අන්න ඕක තමයි දැන් අහන්න වෙන බැනුම ඊළඟට. හැබැයි ඒක ඇත්ත කතාවක්.
මම කියන්නේ ඇත්තට ඒක ලොකු හේතුවක් වුණා.
නේද? අපි ඒකට කියන ඇත්තම ඒකනේ. නෙගටිව් අපිද මේක නෙගටිව් කියලා
අරගලේ මේක පබ්ලිසිටි නම් වෙන්නේ.
ඔව් ඒක තමයි නෙගටිව් කියලා ගත්තත් ඒක නෙගටිව් මාකට්.
ඔව් අනිවාර්යයෙන්.
මේක අරගලේ නෙගටිව් කියලා ගමුකෝ.
ඔව්. නමුත් මේකෙන්
අපි ඕන තරම් දැන් අනික දැන් ඒ දවස්වලදී අපි දැක්ක කන්ටෙන්ට් ෂෙයා වෙච්ච කන්ටෙන්ට් අපි නොදන්න රටවල් අරගල කරපු රටවල් මොනවද කියලා අපි ඒ කාලෙදි දැනගත්තා.
ඔව්.
ඒ කියන්නේ මොන වගේ අරගලද කරේ?
කළේ. ඔව්.
කොයි කාලෙද කරේ? අර මේ සොඳුරු අරගල කොහොමද උනේ? සන්නද්දරගල කොහොමද උනේ කියලා ගොඩක් කන්ටෙන්ට් ෂෙයා වෙන්න පටන් ගත්තා. මං හිතන්නේ මේ මොනවාද නොලෙජ් එකක් ඩියලප් වුණා අපිට ඒ දවස්වල මේ 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 අරගලයේ හින්දා.
ඔව්.
හරි. ඒත් එක්කම මේ අර මොනවාද මේක මං කීප දෙනෙක් එක්කම කතා කරලා තිනවා විශේෂයෙන්ම මේ ලංකාවේ පාසල් අධ්‍යාපනය. මේකට මේ වෙන් එකක් බජට් එකෙන් වෙන් වෙන ගාණ සහ මේ දවස්වල වෙන විවේචනයක් තමයි බජට් එකෙන් කොච්චර සල්ලි වෙන් කරත් මේ සමහරලාට සල්ලි ටික ආපහු යනවා. නැත්තම් මේ ඔය කියන තරම් දේවල් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හිටපු විකනගාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරනවා මේ සමහර කාරණා. ඒ කියන්නේ මේකේ ඩිවලොප් වෙන්න ඕනේ මොනවාද මහ බැංකුව, පාර්ලිමේන්තුව, ජනාධිපති කාර්යාලය සහ තමාකරික ආයතනයක් කියලා. මේක ඇත්තද?
මෙහෙමයි දැන් අධ්‍යාපනය ගැන කතා කළේ.
ඔව්.
අධ්‍යාපනය ගැන කතා කරද්දි
මුලින්ම අපි අධ්‍යාපනය ගැන කතා කළා අපි අර හතරට.
හරි අර හතරට. අධ්‍යාපනය ගැන කතා කරනකොට ඩිලාන් තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන්නේ අත්තටම. හරි. ඉතින් ඒකෙන් තමයි දැන් උදාහරණයක් ඇරෙට ටියුෂන් තරගය උනත් ගත්තාම ඉස්කෝලවල උගන්වන එක හරි අල්පයි. ඒක ඒක මම දන්නවා. මගේ දරුවා ඉස්කෝලේ යන කාලේ මගේ විශේෂයෙන්ම පිරිමි දරුවාගේ ඉස්කෝලේ ඇත්තටම මම දැක්ක ඇත්තට අධ්‍යාපනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් අධ්‍යාපනය හුඟක් දුර්වලයි.
ඒක ලොකු ඉස්කෝලයක්ද?
ඔව් ඒක ලොකු ඉස්කෝලයක්.
ඉතින් ලොකු ඉස්කෝලයකත් අධ්‍යාපනයේ දුර්වලයි.
ඉස්කෝලවල වුණත් ඇත්තටම අධ්‍යාපනය දුර්වලයි. මොකද ඇත්තටම අධ්‍යාපනය දරුවාට ලැබෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒකෙන් තමයි ඇත්තට ළමයි ටියුෂන් යන්නේ.
පුතාගෙන් මනුන් අහගන්න වේද ඉස්කෝලේ විචනය කරා.
සමහර විට නෑ ඒක ඇත්තටම ඒ පාසලට විතරක් නෙමෙයි. ඒකේ හින්දානේ ඇත්තටම මේ පුදුම විදිහට මේ ටියුෂන් ව්‍යාපාරය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඕක අපිට නිකන් හංගලා නිකන් බඩේ විතර තියාගෙන කතා කරන්න.
ඒකෙන් ටියුෂන් වැරදි.
තේරුමක් නෑ. නෑ ටියුෂන් වැරදි නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ඇයි ටියුෂන් ව්‍යාපාරය හැදිලා තියෙන්නේ? ටියුෂන් ව්‍යාපාරය හැදිලා තියෙන ව්‍යාපාරයක් නෙමෙයි. අපි ටියුෂන් කර්මාන්තය කියමු. ටියුෂන් කර්මාන්තය හැදිලා තියෙන්නේ පාසල් වල හරියට අධ්‍යාපනය ලැබිලා දෙන්නේ නැති හින්දා. ඉති එතකොට අපි හිතු මේ ටියෂන් මේ ටියෂන් වලට තියෙන රික්වායමන්ට් එක අඩු කරන්න ඇත්තට රජයට සමහර මේ සරල තීරණ ගන්න පුළුවන්.
උවමනාවක් නැතිකම දෙකෙන් තම බිස්නස් එකක් හදලා දෙන්න ඕනේ නේද?
එහෙමද? ඇත්තටම උවමනාවක් නැද්ද? අවබෝධයක් නැද්ද කියන එක පිළිබඳව මමත් ඇත්තටම ව්‍යාකූල තත්යකින් ඉන්නේ. මට තේරුම් ගන්න බැයි ඇයි මේක කරන්න බැරි කියලා. දැන් උදාහරණයක් ඇටියට මේ සරල දෙයක් මම කියන්නේ. මේක ගැන හිතලා බලන්න. දැන් ඉසෙඩ් ස්කෝ එක තියෙනවනේ. ඉසෙඩ් ස්කෝ එක තියෙන්නේ මැතිවරණ දිස්ත්‍රික්කවලට. හරි. එතකොට මැතිවරණ දිස්ත්‍රික්කේට ඉසෙඩ් ස්කෝ එක තියෙනකොට හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කැමති තමුන්ගේ දරුවෝ විශ්වවිද්‍යාලයකට යනවනම්. එතකොට කරන්නේ මේ දිස්ත්‍රික්කේ තියෙන හොඳම පාසල හොයාගෙන තමයි අම්මලා තාත්තලා යන්නේ ළමයින්ව දාන්න. ඒකනේ මේ පොරයක් ඇවිල්ලා තියෙන, බලු පොරයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේවට වෙන ලිය කියවිලි හදනවා ළමයින්ව දාන්න, බොරු කියනවා, රටේ නැති දේවල් කරනවානේ අත්තනම. දැන් ඕකට විසඳුමක් හැටියට රජයට බැයිද මේ ඉසෙඩ්ස්කෝ එක කියන එක මේ මැතිවරණ දිස්ත්‍රික්කේට දාලා තියෙන එක මැතිවරණ කොට්ටාසෙට දාන්න. මැතිවරණ කොට්ටාසෙටත් දැම්මේ කියන්නේ ඉසෙඩ්ස්කෝ එක. එතකොට මැතිවරණ කොට්ටාසෙට දැම්මොත් එතකොට අම්මලා තාත්තලා දන්නවා මේ අපි ඉන්න අපි ජීවත් වෙන මැතිවරණ කොට්ටාසෙන් ළමයට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියලා.
ඒක සයන්ටිෆික්ද? දැන් සාමාන්‍යයෙන් 40,000යි සාමාන්‍යයෙන් කැම්පස් යන්න පුළුවන් ලිමිට් එක. උඩම 40,000කට යන්න පුළුවන්. මම හිතන්නේ 1,3 ලක්ෂ විතර මේ එක්සෑම් එකක් ලියනවා, A-level එක්සෑම් එක. ඔය කියන මේ කොට්ටාස ක්‍රමේ, කොට්ටාස සෙට්ස්කෝ ක්‍රමේ සාර්ථක වෙයිද?
නෑ, අනිවාර්යෙන් සාර්ථක වෙනවනේ. ඒ කියන්නේ දැනට තියෙන්නේ මැතිවරණ දිස්ත්‍රික්කෙට. මැතිවරණ දිස්ත්‍රික්කෙන් 40,000ක් ගන්න එක මැතිවරණ කොට්ටාස හරහා 40,000ක් ගන්න. කොහොමත් මේ මැතිවරණ කොට්ටාස වලනේ මේ ළමයි ටික ජීවත් වෙන්නේ අතන. ඒ ඉස්කෝලවල වලටමනේ යන්නේ. ඉතින් එතකොට මැතිවරණ කොට්ටාසෙන් ඉසෙට්ස්කෝ එක එනවා නම් එතකොට ඒ හැම මැතිවරණ කොට්ටාසෙම තියෙන ඉස්කෝල ටික කොහොමත් අම්මලා තාත්තලා එක්කව වෙලා සංවර්ධනය කරනවා අතන. මොකද අම්මලා තාත්තලා දන්නවා මේ ඉස්කෝලෙන් මේ ළමයට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියලා. එතකොට මේ දිස්ත්‍රික්කේ තියෙන හොඳම පාසල හොයාගෙන යන්න හේතුවක් නැහැ. එතකොට ඇත්තටම ඒ පාසල්වල ඉන්න ගුරුවරුන්ට සහ ගුරුවරියන්ටත් මේ දරුවා ගැන අයිතියක් ඇති වෙනවා ඇත්තටම. මොකද මේ ළමයා අපේ ඉස්කෝලෙන් ගෙලින්ම විශ්වවිද්‍යාලයට යන්න කියලා. ඉතින් ඕ වගේ සරල දේවල් ටිකක් කරන්න පුළුවන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන මේ අනවශ්‍ය තරඟකාරී බව අඩු කරන්න. ඉතින් මම දන්නේ ඇත්තටම ඒ කරන්න බැරි කියලා. කරන්න නැති කියලා මම දන්නේ ඇත්තටම.
පාසල ඇතුලේ කම්පිටිෂන් එක හදන එකද හොඳ? ඒ කියන්නේ මේක ඩෙවලොප් කරන්න කම්පිටිෂන් එක වැඩි කරන එකද කරන්න ඕනේ? මොකද්ද එතකොට අධ්‍යාපනයට කරන්න ඕනේ මොකද්ද දැන්?
නෑ, මේ ඇත්තටම අධ්‍යාපනයට කරන්න ඕනේ මම අර මුලින් කිව්වා වගේ ඩිලාන් පළවෙනියෙන්ම හොඳ ගුරුවරුන් හදන්න ඕනේ ඇත්තටම. මොකද ගුරුවරේ කදනවා කියන්නේ අවුරුදු 35ක් උගන්වනවානේ ළමයි කී දෙනෙක් උගන්වනවද? දැන් උදාහරණයක් හැටියට අපි අධ්‍යාපනයේට මං හිතන්නේ මේසරේ වෙක් කරලා තියෙනවා බිලියන 300 ගානක් හරි 400 ගානක් නොම ගානක් වෙන් කරලා තියෙනවා. හැබැයි යම් කිසි දැක්මක් තියෙන්න බෑ, රයිට්? එහෙමනම් අධ්‍යාපනයේට සල්ලි වෙන් කරනකොට අමාත්‍යංශයට කියන්න ඕනේ, ඒ අධ්‍යාපන අමාත්‍යංශේ මං ඔයාට මෙච්චර බිලියන ගානක් දෙනවා, මට ඒ ලෙවල් වලට සයන්ස් කරන්න මෙච්චර ළමයි හදලා දෙන්න ඕනේ. හරි. එතකොට ඒ ලෙවල් සයන්ස් වලින් සයන්ස් ඩිග්‍රීස් කරන්න මෙච්චර ළමයි හදලා දෙන්න.
ඒකට සේල්ස් ටාගට් එකක්.
ඔව්. මට ගුරුවරුන් මට ඉංග්‍රීසි ගුරුවරුන් මෙච්චර හදලා දෙන්න ඕනේ. මට වයි විද්‍යාව ගුරුවරුන් මෙච්චර හදලා දෙන්න ඕනේ කියලා තියෙන බෑ ටාගට් එකක් අත්තරම. එහෙම ටාගට් එකක් නැතුව නිකන් සල්ලි දුන්නාම ඉතින් ඔහේ වියදම් කරනවා අත්තරම. ඔහේ නිකන් ටීචර්ස්ලා එනවා, ළමයි නිකන් ආර්ට්ස් වගේ සබ්ජෙක්ට් කරනවා, අවශ්‍ය ප්‍රමාණයට වැඩි ආර්ට් සබ්ජෙක්ට් කරනවා. එතකොට අවශ්‍ය ප්‍රමාණයට සයන්ස් මැත්ස් කරන ළමයි නැහැ. ඉතින් ඒක ඇති වෙන්නේ ඇයි? මේ කිසිම ඉලක්කයක් නැතුව සල්ලි වෙන් කරන එක. සල්ලි වෙන් කරනවා අපි ආයතනයක. මම ආයතනයක වැඩ කරනවා නම් ඔයාගේ ආයතනයේ වැඩ කරනවා, ඔයා මට පඩියක් දෙන්නේ නැහැ ඉලක්කයක් නැතුව. ඔයා කියනවනේ මම ඔයාට පඩියක් දෙනවා, මෙන්න මේ ඉලක්කය මට ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ ඉලක්කයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද කරන්නේ? ඔකට උදාහරණ තව එක සරල උදාහරණයක් කියන විදේශ සේවයේ තියෙනවා, තානාපති සේවය. හරි. එතකොට තානාපති සේවයේ ඉන්න අයට මම මේක ඇත්තටම ළඟදි තානාපතිවරයෙක් එක්කලා කිව්වා. එයා පොඩ්ඩක් පස්සට ගියා. මම එහෙම කිව්වහම මං කිව්වා තානාපති සේවයේ ඉන්න අයට අඩු ගාන එක සැරේ අවුරුද්දේ මුල එන්න කියලා කතා කරලා පෙන්වන්න පුළුවන්නේ ඕගොල්ලන් ඉන්න රටත් එක්කලා අපේ තියෙන වෙළඳ හිඟේ මෙච්චරයි, වෙළඳ ශේෂයේ හිඟේ මෙච්චරයි, මේක 5%කින් අඩු කරන්න ඕනේ ඉතුරු අවුරුදු දෙක තුන ඇතුළත කියලා. නැත්තම් ඔතන ඉන්න දෙන්නේ නැහැ මං ආපහු ඔයාව ගෙන්නනවා කියලා කියන්න පුළුවන් නැත්තම්. එහෙම කියන්නේ නැහනේ. ඉතින් මේ කට්ටිය ගිහිල්ලා එක්කෝ ගොල්ෆ් ගානවා, එක්කෝ සයිට් සීන් යනවා, ඉතින් ළමයින්ට ගන්නනවා. ඉතින් ඔය ජොලිය ඉන්නවා ඉතින් කට්ටිය. ඒ කිසි ඉලක්කයක් නැහැ, නිකන් සල්ලි වියදම් කරනවා. මහජන සල්ලි නිකන් අපරාධ යනවා.
තානාපතිවරු කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් බලයේ තියෙන අය. ප්‍රශ්නයක් නැද්ද මෙහෙම කියන එක?
ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය.
ගුරුවරු ගැන කතා කරද්දි මට ආපහු කියන්න තියෙන්නේ මේ ගුරුවරු මේ දැන් විද්‍යාපීඨෙන් ගෙන ගන්න ගුරුවරු අර උපාධිධාරියෙක් වගේ නෙවෙයිනි. එයාලා උගන්නන්න තමයි ඉගෙන ගන්න. හැබැයි ඩිග්‍රීස් ගන්න ගුරුවරුන්ට උගන්නන්න බෑ කියලා මම ගොඩාක් වෙලාවට අහලා තියෙනවා. කියන්නේ එයාලට කියන්නේ එයාලා ඉගෙනගෙන තියෙනවා. නමුත් සමහරවිට උගන්නන්න බෑ කියලා. කියන්නේ බොහෝ විට මම ඒක අහලා තියෙන එකක්. මේක මාත් එක්ක රණ්ඩු කරන්න පුළුවන් ඕන කෙනෙක්. නමුත් ඒක මම අත්දැකලා තියෙනවා මගේ පෞද්ගලික මගේ ජීවිතේ. මේක කොහොමද කරන්නේ? කියන්නේ විද්‍ය දැන් අනික ඊට පස්සේ ඒක අනිත් එක තමයි විද්‍යාපීඨ සහ උපාධිධාරි ගුරුවර සටන.
ඔව්.
එහෙම ભેදෙකුත් තියෙනවා. හැබැයි මම ගොඩාක් වෙලාවට මම මේ මෑතකදී ළමයි එක්ක වැඩ කරන නිසා මම දන්නවා ළමයි කියනවා මේ විද්‍යාපීඨෙන් ආපු ටීචර් හොඳට උගන්වනවා කියලා. හැබැයි ඒ විද්‍යාපීඨ ටීචර් කෙනෙක් එක්ක හරි සර් කෙනෙක් එක්ක හරි කතා කරපුවාම අර උපාධිධාරියට තියෙන දැනුම නැහැ.
ඔව්.
එයාට පොත උගන්වන්න පුළුවන්. මේක මොකද කරන්නේ?
හොඳම ජංගම දුරකථන සහ උපාංග හොඳම තැනකින් මිලදී ගන්න දකුණු ආසියාවේ හොඳම ජංගම දුරකථන අලෙවිකරෝ Ideals වෙත අදම එන්න.
නැ මෙහෙමනේ, ඇත්තට ඒක ඇත්ත. මොකද ඒක වෙලා තියෙන්නේ ආයිත් මේ මං කිව්වේ කොම්පිටන්සි ඩෙවලොප් කරන්න නැහැ කියන එකනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඇත්තටම උපාධිධාරියෙක්ට ඇත්තටම ඒකයි මං කිව්වේ අර ඉලක්කයක් තියෙන්න ඕනේ, මෙච්චර මට ගුරුවරු ඕනේ කියලා. ඒතකොට ගුරුවරයෙක් කියන්නේ උපාධිධාරියෙක් විතරක් නෙමෙයි. එයාට උගන්නන්න උගන්නපු එක්කෙනෙක්, උගන්නන්න ඉගෙනගෙන තියෙන එක්කෙනෙක්. දැන් මට සමහර ලාල්වලට මම ගණකාධිකාරිවරයෙක්, මම උපාධිධාරියෙක් හැටියට මට දැනුමක් තියෙනවා. හැබැයි මම උගන්නන්න ඉගෙනගෙන නැහනේ. ඒතර මට උගන්නන්න ඕන. ඒක තමයි ඇත්තම ඔය ගුරු අභ්‍යාස විද්‍යාලවල තියෙන වැදගත්කම. ඕනම උපාධිධාරියෙක් වුණත් ඇත්තටම ගුරුපත් වීමක් දෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා ඇත්තටම උගන්නන්න ඕන. ඇත්තටම ටීචින් ද ටීචර්. ටීචර් උගන්නන්න ඕනේ. උගන්නන්නේ කොහොමද?
මේ රටවල මේක තියෙනවා.
අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. දැන් අනිත් රටවල ඇත්තටම ටීචින් පිළිබඳව උපාධි තියෙන එකින්දනේ.
හා.
ටීචින් වලට උපාධි වෙනම උපාධි තියෙනවනේ ඇත්තටම.
රයිට්.
දැන් ඊට පස්සේ දැන් ලංකාවේ තියෙනවා ඩිප්ලෝමා ඉන් এডুকেෂන් කියලා වගේ.
ඉගෙනීම සම්බන්ධයෙන්
උපාධි තියෙනවා ඇත්තටම. ඉතින් ඒක හරහා තමයි ඇත්තටම ළමයෙක්ට කොහොමද උගන්වන්නේ කියන එක අපිට එහෙම ඒක පාට උගන්වන්න බෑ. ගිහිල්ලා දැනුම තිබුණයි කියලා මට ඔයාට ඇවිල්ලා උගන්වන්න බෑ. මොකද මට පුළුවන් වෙන්න ඕනේ ඔයාට තේරුම් ගැනීමේ හැකියාව මොකද්ද කියලා අවබෝධ කරගෙන ඒ තේරුම් ගැනීමේ හැකියාව තියෙන තැනට පල්ලෙහාට ගිහිල්ලා ඔයාට උගන්වන්න මට දැනුම තියෙන්න ඕනේ. එහෙම නැතුව උගන්වන්න බෑ.
ඒ කියන්නේ අර මොනවාද චිත්‍රපටයක් තියෙනවා අමීර්කානි තාරේ සමින් පර් කියලා අර ටිකක් ඔඩ් ළමයෙක්ට උගන්වන එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මට්ටමට වහින්න ඕනේ. ඔව් දැන් ඔකට හොඳ අත්දැකීමක් තියෙනවා. දැන් මගේ ගණන් ටීචර් 11 වසර හිටපු මගේ ගණන් ටීචර් ගණන් හදාගෙන යද්දී ආ පොතේ තියෙන උදාහරණ අරගෙන හදන්නේ මං කිව්ව තේරුන්නේ නැහැ කියලා.
ඔව්.
පන්ති ළමයි 44ක් හිටියා.
ඔව්.
අනිත් 43 දෙනාගෙන් ඇහුවා මං කියන එක තේරෙනවද කියලා. සමහර වෙලාවට අර ටීචර්ට බයකමට කියන්නේ නැති මේ
තේරෙනවා
කියලා. මගෙන් ඇහුවා ඉතුරු 43 දෙනාටම තේරෙනවා නම් ඇයි වාට තේරෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේ මට ගණන් එස්. මං කියන්නේ ඒක ඔන්න ඕක තමයි මං ඇත්තටම මේ අහන්න හේතු වුණේ මේ ගුරුවරයා උගන්වන එකයි. ඒ කියන්නේ විද්‍යාපීඨ වලින් ආපු ගුරුවරු උගන්වන එක මං ආසාවෙන් අහන් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ ටීචර්ස්ලත් නෙමෙයි. අපි හිත මේ හිතන විදියට සුදුසාරිය නැඳගෙන ලස්සන ටීචර්ස්ලා ආපුවම ඔක එමෙක්කුත්
තියෙනවා. මේකත් තියෙනවා.
මං කියන්නේ අර ඒ ටීචර්ස්ලගේ මේ අපියරන්ස් එක සම්බන්ධෙකුත් තියෙනවා. සහ දැන් සර් කෙනෙක් ඇවිල්ලා අපිට ගෙන්නුවා පුදුමාකාර ආසාවෙන් මං ඉගෙන ගත්තා. එහෙම එකක් තිබ්බ කියන්නේ මේ ඕ ලෙවල් හරියට කලින් හරි ට්‍රේනින් සර් කෙනෙක් ඇවිල්ලා ගන්නවා. මම ඉතාම ආසයෙන් ඉගෙන ගත්තා විද්‍යාපීඨෙන් ආවේ.
ඔව්.
එතකොට අර උපාධිධාරී ගුරුවරයාට වඩා මට ඒ ගුරුවරයා උගන්වද්දී මට පොඩි වෙනසක්
තේරුණා. ලේසි තේරුම් ගන්න.
තේරුම් ගන්න. මම මේ උපාධිධාරී ගුරුවරුන් විවේචනය කරනවා නෙවෙයි. නමුත් ඇත්තම කතාව ඒක.
ඒකත්.
ඔව්. මට දැනගන්න ඕනේ තමයි ඇයි මේ 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 ඩිෆරන්ස් එක අපි සීමා කරගන්නේ කොහොමද? ඒ කියන්නේ උපාධිධාරී ගුරුවරු අපිට හොඳට උගන්වන තත්ත්වයට අපි හදාගන්නේ කොහොමද?
නෑ මෙහෙමයි ඩිලාන, ඇත්තටම උපාධියක් තිබුණා. මටත් උපාධියක් තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම හොඳට උගන්වන්න දන්නවා කියලා. උගන්වන්න ඕන ඇත්තටම. ටීචින් ද ටීචර්, ට්‍රේනින් ද ට්‍රේනර්. ඒක ට්‍රේන් ක යම් කිසි කෙනෙක්ව ට්‍රේන් කරන්න ට්‍රේන් උගන්වන්න ඕනේ. උගන්වන්නත් උගන්වන්න ඕනේ. ඒකෙන් හින්දා තමයි අනිත් රටවල් වල ටීචින් වලට ගන්නකොට ඇත්තටම ටීචින් පිළිබඳව, ඒ කියන්නේ ගුරු වෘත්තිය පිළිබඳව තව පුහුණු පාඨමාලා කරලා තමයි ඇත්තටම ටීචින් වෘත්තියට බදවගන්නේ. එතකොට උපාධියක් තියෙන එක්කෙනෙක්, යම් කිසි දැනුමක් තියෙන එක්කෙනෙක්ට පුහුණුවක් හම්බ වෙනවා. ඒ දැනුම අනිත් අයට දෙන්නේ කොහොමද කියලා. මොකද මට දැනුම තියෙන එකෙන් අදහස් වෙන්නේ නැහැ මට දැනුම දෙන්න පුළුවන් කියලා. ඔයාට දැනුම තියෙන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයාට හොඳට ඒක විස්තර කරලා තව එක්කෙනෙක්ට උගන්වන්න පුළුවන් කියලා. එතකොට ඒක ඔයාව ඒ පිළිබඳව පුහුණු කරන්න ඕනේ. ඒකින්ද තමයි මං කිව්වේ අර කොම්පිටන්සි බිල්ඩ් කරන්න ඕනේ කියන එක. මං ඒ වෙලාවේ කිව්වේ ඒකින්දයි. මොකද අපි එක එක ක්ෂේත්‍රවල අවශ්‍ය කොම්පිටන්සි එක මොකක්ද කියලා ස්කිල් එක විතරක් නෙමෙයි කොම්පිටන්සි එකක් තියෙන්න ඕන අතනවා. ඉතින් එතකොට ඒක බිල් කරන්නේ කොහොමද කියලා අපි හරියට අඳුරගෙන ඒ විදිහට කරන්න ඕනේ. ඒ ටීචර්ස්ලව ට්‍රේන් කරන්න ඕනේ ටීච් කරන්න. ඒකෙහිද ඒකනේ දැන් ගුරු අභ්‍යාස විද්‍යාලය එහෙම තිබුණේ. මං හිතන්නේ මං ගුරු අභ්‍යාස විද්‍යාල දැන් කීයෙන් කීයක් ඇත්තට හරියට පාත්තාගෙන යනවද කියලා මට හරියට අවබෝධයක් නැහැ. නමුත් ඇත්තටම ඒ ගුරු අභ්‍යාස විද්‍යාල හරහා තමයි ඇත්තටම ගුරුවරුන්ව පුහුණු කරන්න ඕනේ. උපාධිධාරී ගුරුවරුන්ව පාව කොහොමද ඇත්තටම ගන්නන්නේ කියලා. දැන් උදාහරණයක් ඇරෙන්න දැන් මට මතක මං දන්න හිතියට දැන් ওই ඩිප්ලෝමා ඉන් এডুকেෂන් වගේ ලංකාවේ තියෙනවා ඒ වගේ. හැබැයි ඒවා කරන්න හුඟක් වෙලාවලට ගුරු වෘත්තියට බැඳිලා ටික කාලයක් ගිහිල්ලා තමයි හුඟක් අය මම දන්න හැටියට මම වැරදි වෙන්න පුළුවන් ඩිප්ලෝමා ඉන් এডুকেෂන් වගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්නේ. ඒක කොළඹ කැම්පස් එකෙත් තියෙනවා. නමුත් ඒව ඇත්තටම
මුලදිම කරන්න ඕන දේවල්.
මුලදිම කරන්න ඕන ඇත්තටම. ඒව අනිවාර්ය කරන්න ඕනේ ගුරුවරයෙක් බඳවා ගන්නකොට. ඇත්තටම මේ වගේ පාඨමාලාව කරහා තමයි ගුරුවරුන්ව බඳවා ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ 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 ගැප් එක ෆිල් කරන්න ඇත්තට. එහෙම නැතුව මේ ගැප් එක ෆිල් කරන්න බෑ.
හරි, අපි හිතමු ওই අධ්‍යාපනය පොඩ්ඩක් හැදිලා අපිට පොඩ්ඩක් හොඳ බුද්ධියක් ඇවිල්ලා හොඳ මහජනතාවක් ආවා කියලා. දැන් අපිට ඡන්දේ පාවිච්චි කරන්න ඕන එක සම්බන්ධව පොඩි අවබෝධයක් දැන් මිනිසුන්ට තියෙනවා. මං හිතන්නේ කැම්පේන් වලට අහු නොවුනොත්, දැන් ඉස්සරහට කැම්පේන් වලට අහු නොවුනොත් මිනිසුන්ට යම් බුද්ධියක් තියෙනවා ඡන්දේ පාවිච්චි කළ යුත්තේ කෙසේද කියලා. ඡන්දේ පාවිච්චි කරන එකට අමතරව මිනිස්සු අවදියෙන් ඉන්න ඕනේ මොන වගේ තැන්වල? දැන් ඔය මේ IMF එක නිසා හැම අපිට ඉතින් දේවල් ලැබෙනවනේ. දැන් ඒ කියන්නේ IMF එකෙන් ණය ලැබෙනවා, අපි බදු ගෙවනවා, ඔය දේවල් ටිකත් වෙනවනේ. දැන් ඔය සම්බන්ධ කාරණාවලදී අපේ පැත්තෙන් මොනවද වෙන්න ඕනේ? ජනතාවගේ පැත්තෙන් මොනවද වෙන්න ඕනේ?
දැන් මෙහෙමයි, ඇත්තටම ජනතාව හැම වෙලේම අවදියෙන් ඉන්න ඕනේ තමුන් වටා වෙන තමුන් වටේ වෙන දේවල් ගැන. හැම දේ ගැනම අවදියෙන් ඉන්න ඕනේ. එතකොට ජනතාව ඇත්තටම තේරුම් ගන්න ඕනේ. අපි අපේ ජනතාවගේ එක අඩුවක් දකිනවා මම. ඒක තමයි ඇත්තටම ජනතාව හරියටම තේරුම් අරගෙන නැහැ තමුන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා. තමුන්ගේ අයිතිවාසිකම් මොනවද? ඒ අයිතිවාසිකම් වෙනුවෙන් කොහොමද පෙනී සිටින්නේ? අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාවට ලොකු අවබෝධයක් නැහැ කියලා මට හිතෙනවා. උදාහරණයක් හැටියට දැන් ඔය IMF එක ගැන කතා කළානේ, බදු ගැනත් කතා කළා. දැන් අපි දැන් බදු ගැන කතා කරනවා. ලංකාවේ බදු වැඩි කරලා, බදු ව්‍යුහය වෙනස් කරලා, දැන් IMF එකෙන් මන් ආගෙන ළඟදි කියනවා මේ ලංකාවේ බදු ව්‍යුහය දැන් ඒ වගේම බදු ප්‍රතිශතත් ගත්තාම ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලයි කියලා. හරි, දැන් එතකොට එතනින් ප්‍රශ්න දෙකක් ඇතිවෙනවා. මම බදු ගෙවණෙක් කෙනෙක් හැටියට දැන් IMF එක මේක සාධාරණීකරණය කරනකොට මම බදු කර වෙන කෙනෙක් හැටියට මට ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. එක ප්‍රශ්නයක් තමයි මට IMF එකෙන් අහන්න ඕනේ, රයිට්, එහෙමනම් ලංකාවේ බදු ගෙවිය යුතු සියලු අයගෙන් බදු ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව බදු අය කරගන්නවද කියලා. ඒකත් IMF එක අපිට කියන්න ඕනේ. බදු ව්‍යුහය ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලයි, ඒ වගේම බදු අය කර ගැනීමත් ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලද නැද්ද කියලා කියන්න ඕනේ. එක අනිත් එක තමයි, දෙවෙනි එක තමයි ඩිලාන්, ඇයි මිනිස්සු රටක බදු ගෙවන්නේ? බදු ගෙවන එකේ මූලිකම සිද්ධාන්තය තමයි බදු ගෙවීමෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ සදාචාරවත් සහ නීතිගරුක රජයක්. එතකොට IMF එක ඇවිල්ලා කියන්න ඕනේ අපිට, දැන් මේක සාධාරණීකරණය කළා වගේ ලංකාවේ රජය ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට සාපේක්ෂව ගත්තාම සදාචාරවත් සහ නීතිගරුක විදියට හැසිරෙනවද කියලා ඇත්තටම අපි ඒකනේ බදු ගෙවන්නේ. ඉතින් බදු ව්‍යුහය සහ ප්‍රතිශත ජාත්‍යන්තර වල ප්‍රමිතීන් වලට අනුකූල නම් රජයේ හැසිරීම අපිට ඒකට ප්‍රතිලාභය, බදු වලට ප්‍රතිලාභයක් හැටියට අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි නීතිගරුක සහ සදාචාරවත් රජයක් කියන එක. එතකොට අපිට ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව එහෙම එකක් හම්බ වෙනවද කියලා IMF කියන්නේ. දැන් මම කියන්න ඇදුවේ අපි ඇත්තටම IMF එකෙන් ජනතාවක් හැටියට අහන්න ඕනේ ඕගොල්ලන් මේක සාධාරණීකරණය කරනවා වගේ මෙන්න මේකත් සාධාරණීකරණය
කරනවා. ඒක ෆන්ඩමෙන්ටල් එකක්ද?
ඒක ෆන්ඩමෙන්ටල් ඇත්තට මම කියන්න ඕන.
කොහොමද ඒක ෆන්ඩමෙන්ටල් වෙන්නේ?
ඒක ෆන්ඩමෙන්ටල් වෙන්නේ මෙහෙමයි.
ඒක මෙන්ටල් නේද?
නෑ, ඒක මෙන්ටල් වෙන්නේ නෑ. ඒක ෆන්ඩමෙන්ටල්. ඒක ඔයා මගෙන් අහපු එක හොඳයි. මොකද දැන් ඔයා මාව අඳුනලා දුන්නානේ කොළඹ තරුණ බෞද්ධ සංගමේ සභාපති හැටියට. ඉතින් ඒ පැත්තෙනුත් මොකක් හරි කිව්වොත් මේක සාධාරණීකරණය වෙන්නේ මෙහෙමයි. මේක ෆන්ඩමෙන්ටල් වෙන්නේ මෙහෙමයි. අග්ගඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. දීඝනිකාය 27 වෙනි සූත්‍රය. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේකෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝකේ හැදිච්ච හැටි ගැන. ලෝකේ හැදුනේ කොහොමද? රජා බිහි වුණේ කොහොමද? රාජ්‍ය බිහි වුණේ කොහොමද? රටවැසියා සහ රාජ්‍ය අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. හරි, මෙතෙන් මේක ලොකු විස්තරයක්. ලෝකේ හැදිච්ච හැටි ගැන. ෆෝමේෂන් ඔෆ් ද වර්ල්ඩ්. මේක බුදුහාමුදුරුවෝ එක තැනක කියනවා මනුෂ්‍ය ශිෂ්ටාචාරය කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් වෙලා තියෙන කාලේ මේ ඒ සමාජයේ නායකයෙක් හිටියේ නැහැ ඩිලාන්. හරි. එතකොට මිනිස්සුන්ට මේ සමාජයේ ගොවිතැන් කරගෙන ඉන්න මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ තමයි ගොවිතැන් නොකරන මිනිස්සු, කම්මැලිකමට ගොවිතැන් නොකරන මිනිස්සු ගොවිතැන් කරන මිනිස්සුන්ගේ අස්සන්න හොරගම් කරනවා. ඒක තමයි ඒ සමාජයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට මේ සමාජයේ ඉන්න මිනිස්සු තීරණය කරනවා මේ හොරකම නවත්ත ගන්න ඕනේ කියලා. ඒගොල්ලන් අතර හිටපු බුද්ධිමත් හොඳ ප්‍රියමනාප පෙනුමක් තියෙන හැඩි දැඩි පුද්ගල හොඳ සදාචාරවත් හැසිරීමක් තියෙන පුද්ගලයා තෝරගෙන එයාට කියන ඔබතුමා අපේ සමාජයට නායකත්වය දෙන්න. එතකොට ඔබතුමා මේ සමාජයට නායකත්වය දීලා කරලා දෙන්න ඕනේ අපිට මේ හොරකම නවත්තන.
ඇයි හැඩි දැඩි පිරිපුන් කෙනෙක් හොයාගන්නේ?
නෑ, මොකද දැන් මේ ජොබ් එකක් තියෙනවනේ කරන්න. නායකයාට තියෙනවා ජොබ් එකක් කරන්න. ඒ කියන්නේ ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න ඕනේ. මිනිස්සු කැමති එක්කෙනෙක් වෙන්න එපා. හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මිනිස්සුන්ට දැනෙන විදිහට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ.
හොඳම ජංගම දුරකථන සහ උපාංග, හොඳම තැනකින් මිලදී ගන්න දකුණු ආසියාවේ හොඳම ජංගම දුරකථන අලෙවිකරෝ Ideals වෙත අදම එන්න.
හොඳ හැඩි දැඩි සදාචාරවත් හැසිරීමක් තියෙනවා.
ඒ කියන්නේ ස්කිල්ස් ගොඩක්
තියෙන්න ඕනේ. ඒ වගේ පුද්ගලයෙක්ව ඒ සමාජයේ තෝරගෙන කියනවා ඔබතුමා මේකට නායකත්වය දෙන්න. මේ නායකත්වය දෙන්න ඕනේ ඔබතුමා හොරකම් කරන එකෙන් වැළකෙන්න ඕනේ. හොරකම නවත්තන්න ඕනේ, හොරුන්ට දඬුවම් දෙන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් ඒගොල්ලන් තීරණය කරනවා අපි අපේ අස්සන්නෙන් කොටසක් ඔබතුමාට දෙනවායි කියලා. ඒක තමයි ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නායකයෙක් පත් වෙන ප්‍රථම අවස්ථාව. එයාට කියනවා ඒ සූත්‍රය හැටියට මහා සම්මත කියලා. People's choice කියලා. එයාට එයාගේ යුතුකම තමයි එතකොට හොරකම් නොකර ඉන්න එක, හොරකම නවත්තන එක, හොරු අල්ලන එක, අතට හොරුන්ට දඬුවම් කරන එක. ඒ වෙනුවෙන් තමයි මිනිස්සු අස්සන්නෙන් කොටසක් දෙන්නේ. ඒ අස්සන්නෙන් කොටසක් දීම තමයි පස්සේ කාලෙක බදු ක්‍රමයේ හැටියට වර්ධනය වෙන්නේ. එතකොට මිනිස්සු බදු ගෙවලා ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවකින් මේ ආණ්ඩුව ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරයි කියන එක. ඒ කියන්නේ හොරකම නවත්තයි, හොරු අල්ලයි, හොරුන්ට දඬුවම් දෙයි කියන එක ඇත්තටම. ඒක ක්‍රියාත්මක වෙනුවෙන් තමයි ඇත්තට මිනිස්සු මූලික වශයෙන් බදු ගෙවන්නේ ඇත්තටම. ඒක තමයි මූලික අවශ්‍යතාව. දැන් අනිත් රටවල්වල සමහරවිට 140, 42, 45 අපේ ලංකාවෙන් ගිහිල්ලා මිනිස්සු බදු ගෙවනවා. හැබැයි බදු ගෙවන්නේ ඒ රටවල්වල මේ සාපේක්ෂව ගත්තාම හොඳට නීතිය ක්‍රියාත්මක වෙන හින්දා. ඒකින් හින්දා තමයි ඇත්තට ඒක ෆන්ඩමෙන්ටල් වෙන්නේ. ඉතින් එතකොට අපි ඒකයි මං කිව්වේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ඔය පිළිබඳ අවබෝධයක් තියෙනවා. අනිත් රටවල නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙනවා. එතකොට අපේ බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර ප්‍රවණතීන් වලට අනුකූල නම් එතකොට අපිට ඒගොල්ලන් අපිට හරිනම් ඇවිල්ලා කියන්න ඕනේ අපේ රජය ඒ බදු වලට දෙන ප්‍රතිලාභයේ හැටියට දෙන මේ නීතිගරුක හා සදාචාරවත් රජය කියන එක ජාත්‍යන්තර ප්‍රවණතීන්ට අනුකූලද කියලා. අන්න ඒ පිළිබඳ ඉල්ලීමක් කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ අතර. මං කිව්වේ ජනතාව ඒ සම්බන්ධයෙන් ඇත්තට අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ ඔයාගේ අයිතින් මොනවද කියලා ඇත්තටම. ඒතකොට ඒ අයිතින් වෙනුවෙන් ඔයා පෙනී සිටින්න ඕනේ. ඒ අයිතින් වෙනුවෙන් හඬනා ගන්න ඕනේ ඇත්තට. කතා කරන්න ඕනේ. ඒකෙන් අදහසෙන් නෑ මං කියන්නේ නෑ මේ පෙළපාලියක් යන්න ඕනේ, බෝඩ් එකක් අල්ලන් ඉන්න ඕනේ, එහෙම නැත්නම් අරගලයක් කරන්න ඕනේ කියන එක නෙමෙයි. නමුත් මතවාදයක් හැටියට මේ සාකච්ඡාව ඉස්සරහට ගේන්න ඕනේ. එහෙම නැතු මේ රට ඉස්සරහට ගන්න බෑ ඊළඟ.
හරි. දැන් අර පෙළපාලි ගැන කිව්වනේ මේ දවස්වල. පෙළපාලි වැඩ වර්ජන, ශිෂ්‍ය සංගම් පාරට බහිනවා, ඊට පස්සේ පුංචිවුන්ට කඳුළු ගෑස් වදිනවා. දැන් අන්න ඔන්න මට ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයක් එනවා. ආණ්ඩුවේ විනීත හැසිරීම සම්බන්ධ පොඩි අවුලක් එනවා. ඒ කියන්නේ සදාචාරවත් ආණ්ඩුවක්ද කියන එක. එතකොට ආණ්ඩුවේ පැත්තෙන් එන එක තමයි මේ IMF එකත් හම්බෙන වෙලාවේ, ටූරිසමුත් හොඳ වෙච්ච වෙලාවේ අපි මේක විනාශ වෙන්න දෙන්න, ඒකයි අපි මේ බැටන් පොල්ලෙන් කඳුළු ගෑස් වලින් සීමා කරන්න කියලා. මේකට කොහෙන්ද මොකද්ද දෙන පිළිතුරු? දැන් හැමදාම මං හිතන්නේ මේක දැඩි මර්ධනයක් වෙනකම් මේක මං හිතන්නේ දිගටම යයි වැඩේ.
දැන් මේවනේ මං ඕකට මේ උත්තරයක් දෙන්නද? දැන් ඔයා කියනවා දැන් අරගල කරනවා, ඊට පස්සේ පෙළපාලි යනවා. ඉතින් එතකොට ආණ්ඩුව ඒ මර්ධනය කරනවා. මොකද ආණ්ඩුවේ තර්කය තමයි දැන් සංචාර කර්මාන්තය වගේ ඩිවලප් වෙනකොට මේ කඩාකප්පල් කරන්න හදනවා. දැන් ෆුට්බෝල් ගහලා තියෙනවද?
ගහලා තියෙනවා.
හරි. දැන් ෆුට්බෝල් ගහනකොට දැන් ඔයා දන්නවනේ, දැන් ෆුට්බෝල් ගහනකොට ඉස්සරහ අනිත් පැත්තේ ඉන්න ටීම් එකව ඉස්සරහට ඇදලා ලොං පාස් එකක් දාලා ගෝල් ගහනවා ඇත්තනවා. ඉතින් සමහරට මේක ඇත්තට ආණ්ඩුවේ උපක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මිනිසුන්ගේ පාරට බස්සලා ගෝල්යක් ගහන්න හදන එක ඇත්තටම. හරි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේක ඇත්තට පාරට බැසිය යුතු දෙයක්ද නොබැසිය යුතු දෙයක්ද ඇත්තටම. අපි මොකක් හරි දෙයක් ඇත්තටම කරන්න හදනවා නම් ඒකයි මං කිව්වේ. අපි ඇත්තටම අයිතීන් වෙනුවෙන් කතා කරන එකෙන් අදහස් වෙන්නේ පෙළපාලි යනවා අරගල කරනවා කියන එක හැමවෙලා අදහස්සෙන් නෑ ඩිලාන්න ඇත්තටම. මොකද අපිට අපිට තේරුම් ගන්න ඕනේ අපි අපි කොච්චර දුරකට මේක ඉස් ඒ කියන්නේ අර අනි ටීම් එක අපි එළියට අදින්න හදනකොට අපි එළියට අදින් එළියට බහින්නතු ඉන්නත් ඇත්තටම ස්කිල් එක තියෙන්න ඕනේ. හැකියාව තියෙන්න ඕනේ ඇත්තටම. බලාගෙන ආ රයිට් කරලා පෙන්නන්නකෝ. කරලා පෙන්නන්න ඊට පස්සේ අපි බලමු ප්‍රතිඵලය මොකද්ද කියලා ඇත්තටම. ඉතින් එතකොට දැන් ඒක මං කිව්වේ අර අපි ඇත්තටම දැන් ජනතාව ඔහොම ඇත්තටම හැම එකටම ප්‍රතික්‍රියා කරපුවාම ඒක ඇත්තටම ආණ්ඩුවටත් රුකුලක් වෙනවා. ඔයා කියපු විදිහට මර්ධනය කරනවා නම් මර්ධනය කරන්න ඇත්තටම. එහෙම එහෙම මර්ධනය කරන්න නොදී ඉන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ස්කිල් එක පාවිච්චි කරන්න.
ෆුට්බෝල් මැච් එක වෘත්තීය වේදීන් කියනවා දැන් එයාලට ඍජු බද්දක් මේ වැදිලා තියෙනවා. එහෙමනේ කියන්නේ අපි කෙලිම account එකට වැඩච්ච එක මං කැපෙනවා. ඊට පස්සේ එයාලා දැන් වර්ජනය කරනවා. හැබැයි අර කිව්වත් වගේ IMF එකෙන් කියනවා මේ දැන් ඔබේ බදු ක්‍රමයේ මරු කියලා. දැන් IMF එකෙන් බදු ක්‍රමයේ මරු කියලා කියනවා නම් ඒතර වෘත්තීය වේදීන් තේරුම් ගන්න ඕන දේ තමයි. ඒ කියන්නේ මේක නතර වෙන්නේ
නැහැ.
ඔව්. ඒක එකක්. හැබැයි වෘත්තීය වේදීන් ඉල්ලන දේ තමයි මේකට සාධාරණ බදු ක්‍රමයක් දෙන්න කියන එක. ඊට පස්සේ අපිට තියෙන මට තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ වෘත්තීය වේදියෙක් නොවුනත් අපෙන් ගන්න බදු වලින් මුම් මොනවද කරන්නේ?
ඔව්.
ඇයි මේ වෘත්තීය වේදින්ට ඒක ප්‍රශ්න කරන්න බැරි? ඒකේ ට්‍රාන්ස්පරෙන්සි එක ගැන ප්‍රශ්න කරන්න බැරිද? නැත්තම් ඒ කියන්නේ මේ මිරිකෙන මිරිකිල්ල කියන්නේ ඍජු බද වුණොත් අපි තැලිලා වක්‍ර බද්දට නැත්තම් උද්දමනිනුත් අපි තැලිලා.
ඔව්.
මොකද්ද මේකට විසඳුම?
දැන් මෙහෙමයි ඇත්තටම බදු කියන එක ජනතාව තේරුම් ගන්න ඕන දෙයක් තමයි. බදු ඇත්තට ගෙවන්න ඕනේ. හරි.
ඒක හරි. හැබැයි
ඔව් ගෙවන්න එපා.
මේකේ උනේ තෙල් අපිට සහන මිලට දුන්නා එයාලයකින් හොරකම් කරා. කරන්ට් එක අපිට සහන මිලට දුන්නා එයාලයකින් හොරකම් කරා. දැන් වෙලා තියෙන්නේ හරි ගානට දෙනවා ඒ හොරකම් කරනවන. ඕකේ අවුලනේ තියෙන්නේ. එතකොට
දැන් මෙහෙමනේ. දැන් ඔයා කියපු කතාව හරි. දැන් සහන මිලට දෙනවා. දැන් ඇත්තටම මොකක්ද උනේ? පහුගිය කාලේ හිටපු ආණ්ඩු සියලුම දේ ආණ්ඩු කළේ මිනිස්සුන්ට මහන්සි වෙලා වැඩ කරන එක වෙනුවට හාන්සි වෙලා ඉඳගෙන සහන ආධාර ඉල්ලන්න පුරුදු කරපු එකයි ඇත්තටම. ඒක තමයි උනේ ඇත්තටම. අපිටත් අපිවත් පුරුදු කළා මහන්සි වෙලා වැඩ කරනවා වෙනුවට හාන්සි වෙලා ඉඳගෙන සහන ආධාර ඉල්ලන්න ඇත්තටම. අන්න ඒක තමයි ඇත්තටම ජනතාව තේරුම් ගත්තේ නැත්තේ. ඉතින් සහන ආධාර කියලා හම්බෙන්නේ අපේම සල්ලි අරගෙන රුපියල් 100ක් අරගෙන 10ක් තියාගෙන 90ක් අපිට දුන්නා. 90ක් අරගෙන 9ක් තියාගෙන 81ක් අපිට දීලා දැන් එන්න එන්න හම්බෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා.
ඒක අනිත් පැත්ත වෙන්න බෑද?
කොහොමද?
90ක් කියලා අරන්
ඒකත් වෙන්න පුළුවන්. සමහරට 90ක් අරගෙන 10ක් දුන්න වෙන්න පුළුවන්. අවසාන වශයෙන් උනේ අපිට මහන්සියලා වැඩ කරලා සල්ලි හම්බ කරන්න ඕනේ කියන මානසිකත්වයෙන් මිනිසුන් අයින් කළා ඇත්තටම. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් බදු ඇත්තටම දැන් වෘත්තිකයෝ හැටියට බදු ගෙවන එක පිළිබඳව ඇත්තට අනිවාර්යෙන් ඔයා කියපු ප්‍රශ්නේ ඇති වෙනවා. මේ බදු මොනවා සඳහාද වියදම් වෙන්නේ කියන එක ඇත්තට ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. අපි ඔය ගැන ඔය ටික ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ වෘත්තිකයෝ ඇත්තටම හැම වෙලාවෙම අහන්න ඕනේ මේ බදු වලින් අපිට සාධාරණයක් ඉෂ්ට වෙනවද කියලා. ඒකයි මං කිව්වේ අපේ අයිතීන් පිළිබඳව අපි කතා කරන්න ඕනේ. ඒ වගේම බදු ගෙවන අය අහන්න ඕනේ. බදු ගෙවන අය අහන්න ඕනේ අපි බදු ගෙවනවා වගේ බදු ගෙවිය යුතු අනිත් අයත් බදු ගෙවනවාද? ඒගොල්ලන්ගෙන් බදු ගන්න මොකද්ද දාලා තියෙන
ක්‍රමය?
එහෙම ක්‍රමයක් දාලා තියෙනවයි කියලා මට නම් පේන්නේ නැහැ අතන. මට නම් පේන්නේ නැහැ. උදාහරණයක් හිතේ මම දැක්කා මේ පාර්ලිමේන්තුවේදී දැන් සුමාන දෙක තුනකට ඉස්සෙල්ලා මන්ත්‍රීවරයෙක් කියනවා ලංකාවේ මිලියන 10කට වැඩිය පෞද්ගලික බදු ගෙවන මිනිස්සු ඉන්නේ 83 දෙනයි කියලා. මං අහගෙන පාර්ලිමේන්තුවේ කතාවක් කරලා මන්ත්‍රීවරයෙක් කිව්වා. ඉතින් මට ඒක ඇත්තටම ෂොක් එකක්. ලංකාවගේ ලංකාවේ මිනිසුන්ට සල්ලි තියෙනවා. ආණ්ඩුවට සල්ලි නැහැ. මිනිසුන්ට සල්ලි තියෙනවා රටේ. හුඟක් මිනිසුන්ට සල්ලි තියෙනවා. හැබැයි ආණ්ඩුවට සල්ලි නැහැ. ඇයි ඒ? බදු ගෙවිය යුතු අය බදු ගෙවන්නේ නැහැ. බදු අය කරගන්න ක්‍රමයක් නැහැ. අනිත් එක තමයි ඩිලාන්. ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි නීත්‍යානුකූලව බදු හැටියට ආණ්ඩුව අයවිය යුතු මුදල් නීත්‍යානුකූල නොවන විදිහට දේශපාලනඥයන් අතරට පත් වෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකත් ඇත්තට විසඳිය යුතුමයි. ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ අර ආණ්ඩුව ලොකුයි ව්‍යවස්ථාවට වැඩිය. ඒතකොට ආණ්ඩුව පාපන්දුවක්. ඒතකොට ආණ්ඩුව පාපන්දුවක් හැටියට ක්‍රියාත්මක වෙනවයි කියන්නේ රට පාලනය කරන අය සියලුම අය නීතියට උඩින් ක්‍රියාත්මක වෙනවයි කියන එක. මොකද මේගොල්ලන්ට ඇත්තට මට හිතන ඉදිට ඇත්තටම නින්දයන් නෑ මේගොල්ලන්ට බැරිවෙලා රීතනොත් නීති අපි උඩින් ඉන්නවා කියලා. ඒගොලන්ට අනිවාර්රෙන් ඕන නීතියට උඩින් ඉන්න. ඉති නීතියට උඩින් ඉන්න රජයක් එතකොට රටපාලනය කරන අය ඉන්න රටක් කොහොමත් යුලප් කරන්න ඇතර. මේක IMF එක තියා මොනවා ඇවිල්ල සල්ලි දැම්මත් පොඩි නිකන් සානයක් අම්බවෙයි. ඊට වසේ ආපහුව මේක හරියට හිල් හුඟාක් තියෙන භාජනයකට වතුර පුරුණවාග ඇතර. වතුර පුරෝණකට නිකම් පොඩ්ඩක් ඉතින් හිතෙන්ට පුළුවන් අර වතුර යන ප්‍රමාණය පිරණ ප්‍රමාණයට වැඩි අඩුනම් චුට්ටක් පිරනවායි කියලා හිතනවා. හැබැයි අන්තිමට හරියට මොකුත් නැහැ අතට. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ හිල් ටික වහන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. මිනිස්සු ටික එක්ක අහුවෙන්න ඕනේ මේ හිල් ටික වහගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මේකට වතුර පිරෙන්න බැහැ.
දැන් ඊළඟ එක තමයි සෝෂල් මීඩියාත් එක්ක අපි අහුවෙනවා කැම්පේන් වලට. මේක තමයි අවසාන ප්‍රශ්නේ මේ. මීඩියා කැම්පේන් දැන් තියෙන්නේ සෝෂල් මීඩියා කැම්පේන් මීඩියා කැම්පේන් රුපියල තවත් පහලට සීනි මිල අඩුවේ පාන් මිල අඩුවේ බස් ගාස්තු අඩුවේ මේවා කැම්පේන් කියලා තමයි මට නම් හිතෙන්නේ. කියන්නේ මෙච්චර ප්‍රශ්න තියෙන ඇස්සේ ඕව අඩු කරන්නේ කොහොමද කියලා. ඒක තමයි පළවෙනි එක. මේකට නැවත මිනිස්සු අහුවෙන්නේ නැති වේද? ඒ කියන්නේ මොනවාද කවුරු මොනවා කිව්වත් ඔහු රුපියල ශක්තිමත් කළා වගේ තමයි අපි දැක්කේ. මේක රැවටිල්ලක්ද නැත්නම් මේ ඇත්ත කතාවක්ද මොකද්ද මේ?
දැන් මෙහෙමයි, රුපියල ශක්තිමත් වීම හැමෝම දන්නවා. ඕනම ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත ඕනම කෙනෙක් දන්නවා රුපියල ශක්තිමත් වීම කෘතිමයි කියලා. මේක ස්වභාවිකයි නේ? ස්වභාවික නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමනේ, රටේ නිෂ්පාදනයේ කඩා වැටිලා තියෙන වෙලාවක මුදලේ යගේ වැඩි වෙන්න විදියක් නැහැ නේ. හරි, ඉතින් ඕනම කෙනෙක්
හැබැයි තර්ක
කරනවා කියන්නේ අතර එක. ඉතින් මේක මුදලේ යගේ අඩුවීම කෘතිමයි.
ඒ උනට තර්ක කරනවානේ මේ මොනවාද මොනවාද විදේශ ප්‍රේෂණ එනවා සංචාරකයෝ එනවා කියලා තමයි යාලා කියන්නේ.
දැන් මෙහෙමයි, විදේශ ප්‍රේෂණ එනවා සංචාරකයොත් එනවා. නමුත් ඊට සාපේක්ෂව රටේ වෙන නිෂ්පාදනය අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් ආනයන සීමා හරහා ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඉල්ලුමක් නැතිව සප්ලයි එකක් තියෙනවා නම් සැපයුමක් තියෙනවා නම් එතකොට ඉතින් රුපියලයාගේ ශක්තිමත් වෙනවා.
මහේන්ද්‍ර ජයසේකර තියෙන සුදුසුකම් මොකද්ද මේ ওই තරම් හොඳට ඩොලර් එක ගෙනයි මේක ගෙනයි කතා කරන්නේ?
මම ඇත්තටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් කරලා තියෙනවා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ. මම ආර්ථික විද්‍යාව විෂයක් හැටියට ඉගෙනගෙන තියෙනවා. ඒ ලෙවල් වලදී මට ආර්ථික විද්‍යාවට ඒ සාමාර්ථයක් තිබුණා. 1985 මට ඒ සාමාර්ථ හතරක් තිබුණා. ඒ ලෙවල් වල ලංකාවේ 19 තිබුණේ ඒ සාමාර්ථ හතරක් කොමර්ස් වලින් 1985 ඒ මට තිබුණේ. මට ආර්ථික විද්‍යාව පිළිබඳ සෑහෙන අවබෝධයක් තියෙනවා. ඇත්තටම
වෘත්තිමය සුදුසුකම් මොනවාද?
වෘත්තිය සුදුසුකම් හැටියට මට තියෙන, මම ඇත්තටම වරලත් ගණකාධිකාරී ආයතනයේ පූර්ණකාලීන සාමාජිකයෙක්. ඊට පස්සේ තවත් ගණකාධිකාරී ආයතනවල පූර්ණකාලීන සාමාජිකයෙක්. ඒක තමයි මට වෘත්තිය අධ්‍යාපන හැටියට තියෙන්නේ. ඊට අමතරව මේ මං ඔයාට අර සූත්‍රයක් කිව්වනේ, මට බෞද්ධ ධර්මයේ පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් තියෙනවා. ඉතින් මට හොඳට ලතාන්න පුළුවන් ඒ ගැන.
නෑ, ඒක කිව්වයි දන්නවද? මොකද මේ මම දැම්මා ආර්ථිකයක් සංකෝචනය වෙන, කියන්නේ ආර්ථිකයක් පොඩි වෙන රටක සිම්බාබ්වේ රුපියල පවා ශක්තිමත්ය කියලා කියනවා. දැන්වා සිම්බාබ්වේ ඩොලර් තියෙන කියලා. ඕකට ඉතින් මට දුන්න තරතුරක් සෝෂල් මීඩියා වල මේ නව මහ බැංකු
අධිපති කියලා.
ඉතින් ඒකයි අර මට දැනගන්න උනේ, කියන්නේ මම මට දැනගන්න උනේ මම කියපු එක වැරදිද කියලා. ඒකයි මම කියපු එක වැරදි නෑනේ කියන්නේ. ඒකන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආර්ථිකයේ සංකෝචනය වෙද්දී ආනයන සීමා වැටලා තියෙනවා. අපනයනය දිරිගැන්විලා නැහැ. ඒ කියන්නේ සුළුහා මධ්‍ය පරිමාණ මේ
විවසාය කාලා හුඟක් අමාරුවෙන් යන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් රුපියල ශක්තිමත් වීම හරහා ලොකු පහරක් වදින්නේ කාටද? අපනයන කරුවන්ට. අපනයන කරුවන්ට. මොකද ඩොලර් එකට අපිට හම්බෙන රුපියල් ගන්න
අඩුවෙලානේ තියෙන්නේ.
දැන් ඇත්තටම රෑ දවස් දෙකක් යනකොට දවස් දෙකක් තුනක් ඇතුළත සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් අපනයනය කරන ව්‍යාපාරිකයෙක්ගේ දළ ලාභයෙන් 15%ක්
ගිහිල්ලා
370 ඉඳලා 303 එනකොට 15%ක් ගිහිල්ලා ඇත. ඉතින් එතකොට අපනයනය කරන්න නම් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙන්න මම සේවය කරන ආයතනවල අපනයන දැන් පාඩුයි ඇත්තටම.
සමාගම් කීයක කළමනාකාර අධ්‍යක්ෂවරයා?
සමාගම් පහක.
නම් කියන්න පුළුවන්ද අපිට දැනගන්න?
නම කියන්න කැමති නෑ. එහෙම කිව්වහම ඒක
වෙන එකක් වෙනවා. හරි.
නෑ, නම කියන්න පුළුවන්. මම ඇත්තටම ලංකටයිල් සමූහ ව්‍යාපාරේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා හරි කටයුතු
කරනවා. නෑ, මොකද දන්නවද අර මිනිස්සුන්ට තේරෙන්න ඕනේ මේවා අර බිස්නස් දැනගෙන ව්‍යාපාර ගැන දැනගෙන සමාගම්වල රටක් පාලනය කරනවා වගේ වැඩක් නේ කරන්නේ.
අනිවාර්යයෙන්.
ඒ කියන්නේ කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් ෆේල් වුණොත් මං හිතන්නේ ඉවත් කරනවා.
අනිවාර්යෙන් ඉවත් කරනවා.
ඉවත් කරනවා. ඒ කියන්නේ ප්‍රොෆිට් එකනේ බලන්නේ, ලාභේ බලන්නේ. රටකුත් එහෙමනේ.
ඔව්.
ඒතොර රටකඩ සමාගම් ඩිසිෂන් එක සමානයි රටක ඩිසිෂන් එක.
ඔව්.
ඒක කියන්න ඕනේ ඉඳන් මම මේ දිගින් දිගටම ඇහුවේ මොනවද තියෙන සුසුකම් කියලා. කියන්නේ ඒක මම
නෑ දිලා නැත්තන එහෙම කියනවා නම් මම ලංකටයිල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වුණේ අවුරුදු 25කට ඉස්සෙල්ලා. මට එතකොට අවුරුදු 30යි. 30යි 31යි අන්තං. ඉතින් මම අවුරුදු 25ක් ඇත්තටම කළමනාකාර අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරලා තිනවා මේ ව්‍යාපාරේ. ඉතින් ඇත්තටම දැන් මෙහෙමයි. උඩට එන්න අමාරුයි. හැබැයි උඩ ඉන්න උඩට එනවට වැඩිය අමාරුයි.
උඩට එන්න අමාරුයි.
උඩ ඉන්න ඊටත් වැඩිය
අමාරුයි. ඒක හොඳ වදනක්. ඔගේ TikTok එකේ නේ හොඳයි. අවසාන වශයෙන් දැනගන්න කැමතියි මේ රටේ මිනිස්සු හැටියට අපි කොයිතරම් වග කිව යුතුද මේ තියෙන තත්ත්වයට.
අපි ඇත්තට සෑහෙන්න වග කියන්න ඕනේ. මොකද අපි ඇත්තටම මේ මේ රටේ මිනිස්සු පුරවැසියෝ හැටියට කටයුතු කළේ නැහැ. පුරවැසියෙක් හැටියට කටයුතු කරන මිනිහෙක්ගේ තියෙන ප්‍රධානම වගකීම තමයි. ඒගේ ආයිත් බෞද්ධ දර්ශනය පැත්තෙන් ගත්තොත්, කතෝලික දර්ශනය පැත්තෙන් ගත්තොත්, ඉස්ලාමීය දර්ශනය පැත්තෙන් ගත්තොත්, හින්දු දර්ශනය පැත්තෙන් ගත්තොත්, හින්දු ධර්මයේ හරහා තමයි ඔය නායකයාට ලෝඩ් කියන වචනේ පාවිච්චි වෙන්නේ. ලෝඩ් කියන මයි ලෝඩ් කියන එක වෙන්නේ. ඒ කියන්නේ හින්දු ධර්මයේ නායකයෙක් කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක් අර හින්දු ධර්මයේ හැටියට. ඉස්ලාමීය ධර්මයේ අර මම හිතන්නේ කුරානයේ දෙවෙනි පරිච්ඡේදයේ 240 වෙනි වගන්තියේ තියෙනවා නායකයා සුදුසුකම මත තමයි තෝරගන්න ඕනේ කියලා. කතෝලික ධර්මයේ තියෙන්නේ පොලිටික්ස් ඔෆ් ජීසස් කියන පොත 1972 ලියවෙන්නේ. කතෝලික ධර්මයේ ජේසුස් වහන්සේගේ දේශපාලනය. ඒකේ කියවෙන්නේ නායකය අනිවාර්යෙන් සදාචාරවත් සහ ගුණගරුක පුද්ගලයෙක් වෙන්න ඕනේ කියන. බෞද්ධ ධර්මයේ කියන්නේ නායකයා සදාචාරවත් සහ පරාර්ථකාමී මිනිහෙක් වෙන්න ඕනේ කියන. ඒතර පුරවැසියෝ අපි පුරවැසියෝ හැටියට ජීවත් වෙනවා නම් රටේ අපිට යුතුයකමක් තියෙනවා පරාර්ථකාමී සහ ගුණගරුක පුද්ගලයන්ව රාජ්‍ය පාලනයට සම්බන්ධ කරන්න. අපි ඒක ඉෂ්ට කළේ නැහැ. අපි ඒක ඉෂ්ට කළේ නැහැ. බෞද්ධ හැටියට අපි ඒක ඉෂ්ට කළේ නැහැ. කතෝලික හැටියට අපි ඉෂ්ට කළේ නැහැ ඒක. අපි මුස්ලිම්වරු හැටියට අපි ඒක ඉෂ්ට කළේ නැහැ. හින්දුවරු හැටියට අපි ඒක ඉෂ්ට කළේ නැහැ. මේ වගකීම තියෙන අපිට විතරයි මේක හදන්න පුළුවන් ඇත්තටම. අපිට පුරවැසියෙක්ගේ වගකීම මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. පුරවැසියෙක්ගේ වගකීම තමයි සදාචාරවත් සහ ගුණගරුක නායකයෙකු රාජ්‍ය පාලනයට සම්බන්ධ කරන්නේ. එහෙම නැත්නම් එයා ඩිලාන් ඔයා ඒක කරන්නේ නැත්නම් ඔයා මේ රටේ පුරවැසියෙක් නෙමෙයි.
එනවා මොකද? නිකන්
ස්ථීර පදිංචි කරුවෙක්. ඔය ගිහිල්ලා ජීවත් වෙලා ගියක් හරි හම්බ කරගෙන
භූමියේ ඔය හිටපු
එක නිකන් හිටපු එක්කෙනෙක් ඇත්තටම. ඊට එහා දෙයක් ඔයාට නැහැ. ඔයාට වැඩක් නැහැ මේ රට කවුද පාලනය කරන්නේ මොක හොඳට පාලනය වෙනවද නැද්ද? ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඔයාට තියෙන්නේ මේ සෝෂල් මීඩියා පොඩ්ඩක් නිකන් කරලා කීයක් හරි හම්බ කරගෙන එදා වේලා කහලා ජීවත් වෙලා කසාදයක් බඳලා ළමයි ටිකක් අදලා මෙරලා යන එක ඇත්තට. ඒක නෙමෙයි පුරවැසියෙක්ගේ වගකීම. පුරවැසියෙක්ගේ වගකීම ඊට වැඩි විශාලයි. රට ගැන ඊට වැඩි දැනුමක් තියෙන්න ඕනේ. රට ගැන උනන්දුවක් තියෙන්න ඕනේ. රටට ආදරය කරන්න ඕනේ. රට පාලනය කරන්න සුදුසු පුද්ගලයන්ව රාජ්‍ය පාලනයට සම්බන්ධ කරන්න ඕනේ. ඒක තමයි ආගමික දර්ශනය. අපි මේක සම්පූර්ණයෙන්ම පැහැරෑරියා ජනතාවක් හැටියට. ඒක අපි මම හැම වෙලාවෙම කියනවා. ඔයා තාම ඒකට පොඩි වැඩි වෙන්න පුළුවන්. මම අපේ තාත්තලා අම්මලා අපේ පරම්පරාව අපේ ඉන්න උංග බහුතරයක් අති බහුතරයක් ඇත්තටම සියලු ආගමික සියලු ආගම්වල ඉන්න පූජක වරුන් ලංකාවේ ඉතිහාසයේ කවදා හරි ලියවෙනකොට අපි ගැන ලියවෙන්නේ ලංකාවේ ඉතිහාසයේ වැරදි පැත්ත හිටගත්තු මිනිස්සු කියලා ඇත්තටම
පිළිගැනීමම සන්තෝෂයක්
නෑ. අපි ඇත්තටම අනිවාර්යෙන් අපි ඇත්තට වැරදි පැත්ත හිටගත්තේ. ඒකින්ද තමයි දැන් ගජමෑන් වගේ චිත්‍රපට යැගීමට ලක් කරලා අපි තරුණයින්ට කියන්නේ ඕගොල්ලන්වත් ලංකාවේ ඉතිහාසයේ කවදා හරි ලියවෙනකොට හරි පැත්ත හිටගත් අය කියලා ලියව ගන්න කියලා. ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒක කරන්න. ඩිලාන් සෙනනායක ලංකාවේ ඉතිහාසයේ හරි පැත්ත හිටගත් මිනිහෙක් කියලා කවදා හරි ඉතිහාසයේ ලියවෙන්න ඕනේ. අපි ගැන ලියවෙන්නේ වැරදි පැත්ත හිටගත් මිනිස්සු හැටියට. කරන්න දෙයක් නැහැ ඉතින් ඇත්තටම. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ නෑ අපි අඩු ගානේ හරි පැත්ත හිටගන්න උත්සාහයක් දරනවායි කියන අදිස්ථානේ තියෙන්න ඕනේ.
හොඳයි, අද දවසේදී අපි කතා කරේ මේ මේක දිගුවක් බවට පත් වුණා. ඒ කියන්නේ එක එපිසෝඩ් එකක් අපි කතා කරේ සම්පූර්ණයෙන්ම ගජමෑන් සහ ඒ සම්බන්ධ කාරණා ටිකක් ගැන කතා කරේ. මේක ඉතින් මේ පස්සේ ඒ කියන්නේ මේ කතාබහ දිගටම ගියපු හින්දා අපිට කැලේ දෙකකට කඩන්න උනද මේ දෙවෙනි කොටස. ඉතින් මහන්ජෝසේකර මහත්මයා බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. ගොඩාක් දේවල් කතා කර එපිසෝඩ් දෙක්කට කඩන්න වුණා තනි එපිසෝඩ් එක. ඉතින් බොහොම ස්තුතියි. මොකද හිතෙන්නේ මේකට ගැන පොඩ්කාස්ට් කියලා?
පොඩ්කාස්ට්
මම බුදුවා දන්නවා එක. මේ පොඩ්කාස්ට් ගැන මොකද හිතන්නේ ලංකාවේ?
මේක මරු වැඩක්. මම මේ පළවෙනි වතාවට පොඩ්කාස්ට් එකක් කරන්න ඇත්තට ඩිලාන්. ඉතින් සන්තස ඇත්තට මම හිතන්නේ මේ තමයි කරන්න ඕනේ. මොකද මේ හරහා තමයි ඇත්තටම අර මම කිව්වේ ජනතාව අවදි කිරීම කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මොකද මාධ්‍ය හරහා මේක කරන්න බෑ. මොකද මාධ්‍ය ආයතන එක එක ന്യാයපත්‍රවල ඉන්නේ. දැන් මෙහෙමයි, ඕගොල්ලන්ගෙත් ന്യാයපත්‍ර ඇති. නමුත් මෙතන විශාල සමාජයක් ඉන්නවනේ. ඒතකොට මේ විශාල සමාජයේ හරහා තමයි මේ ගොඩනැගීම කරන්න පුළුවන්. මං හිතන්නේ මේක නම් මරුම වැඩක් ඇත්තටම.
හොඳයි. එහෙනම් ඉතින් මේ වගේ පොඩ්කාස්ට් දෙකෙන් බලන්න අපිව subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් බලාගෙන අපිට require කරන්න ඔයාලා මෙන්න මේ වගේ දේවල් කතා කරන්න කියලා comment section එකේ. මහේන්ද්‍ර ජයසේකර මහත්මයාට තව මොන හරි කතා කරන්න ඕන නම් ඒකත් mention කරන්න. එතකොට අපිට මේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. ලංකාවේ business ගැන නැත්නම් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන වගේ අපිට කතා කරන්න පුළුවන් නේ? හොඳයි, අපි ඒක ගැන කතා කරමු. සහ දැන් මේ ටයිල් ගැනත් ලොකු ප්‍රශ්න තියෙනවනේ.
අපි ඒක ගැන කතා කරමු.
කතා කරන්න පුළුවන් නේ? හරි. අපි ඊළඟ එපිසෝඩ් එකේ කතා කරන්නේ ලංකාවේ ටයිල් කර්මාන්තය ගැන. ඒ කියන්නේ මහේන්ද්‍ර ජයසේකර මහත්මයා ඉන්නේ කවද්ද? අපි එදාද කතා කරමු ලංකාවේ ටයිල් ගැන. එහෙනම් බොහොම ස්තුතියි. ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සුබ තීරණ ගන්න පුළුවන් හැකියාව ලැබෙන්න කියලා. ජය වේවා.
හොඳම ජංගම දුරකථන සහ උපාංග, හොඳම තැනකින් මිලදී ගන්න දකුණු ආසියාවේ හොඳම ජංගම දුරකථන අලෙවිකරෝ ITELS වෙත අදම එන්න.